තව ප්‍රශ්නයක් මේ අපේ සංගරා පිළිබඳව හෙළ බෙදුපීම සංගරාවේ හයවෙනි කලාපයේ තිබිච්ච විස්තරයක් ගැන පෙන්වන්නේ. මේක මේ විග්‍රහ කළ මේ දේව පූජාව පිළිබඳව නිවැරදිව තියෙන ආකාරය පිළිබඳ ලිපියක් තිබුණා කියන එක මේ විග්‍රහ කළා පෙන්නනවා. එබඳු පූජා තුළින් ලෝකේ අපෙන් සිදුවී ඇති ණය පියවීම ආදී වන්නා වූ දේවල් හෝ ඒකෙන් අපි අර මෙහෙ කරන බුද්ධ පූජාවන් ආදීන් අපි කරන්නා වූ ක්‍රමවේදය ගැන මේ අහන්නේ. මොකද ලෝකේ තියෙන ණයක් ඇත්නම් ඒ ණයින් නිදහස් වෙන ක්‍රමේ මේකෙන් කරන්න පුළුවන් දාදී වශයෙන්. ඉතින් මේක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක්. මේ හැම දෙයක්ම ඒකට ගැලපෙනව නෙමෙයි. නමුත් මේ අපි විශ්ින් කරන සෑම දෙයක්ම ජීවත් වෙලා ඉන්න තාක් කල් ඒ සියල්ලම නිවන් දකින්නම කරන හරිය නෙමෙයි. නිවන් දකින්න මාර්ගයේ වෙනම වැඩෙනවා. ඒ මාර්ගයේ වඩන අතරදී අපි ජීවත් වීමේදී අපි හිතමු මෙහෙම දෙයක්. අපිට හැදෙනවා අසනීපයක්. මේ අසනීපයට වෙදකම් කරන වෛද්‍යවරයා ක්‍රිස්තු භක්තිකයෙක්, එහෙම නැත්නම් මුස්ලිම් භක්තිකයෙක්, මුස්ලිම් ආගම අදහන කෙනෙක්. දැන් ඉතින් මුස්ලිම් ආගම අදහන නැත්නම් ක්‍රිස්තු භක්තිකයෙක් වන්න එතුමා තුළින් අපිට නිවන් දකින්න මොකුත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ලිඩේට වේද හම්බ වෙනවා. ලිඩේට වේද ගන්න අපි එතෙන්ට යනවා. නිවන් දකින්න නම් නෙවෙයි. ඒ ලිඩේට ප්‍රතිකර්ම කරන බව දන්නේ හින්දා ලිඩේට ප්‍රතිකර්ම දන්න කෙනා ළඟට ගිහිලා හේටික කරගන්නවා. අන්න ඒක අපි දැනගන්න ඕනේ. ඒ ක්‍රමවේදී අපි කරන සියලුම කටයුතු නිවන් දකින්නද කියලා ඇහුවොත් ඔන්න ඕවෙන් උත්තර ගන්න ඕනේ. හරියට කරුණු තේරුම් අරන් නිවන් දකින්න අපේ මාර්ගයක් තියෙනවා. ඒ නිවන් මඟ සියල්ම කරන සියලුම කටයුතු නිවන් මඟ නෙමෙයි. මේ ජීවිතයේ ගෙවනකොට ජීවිතයේ ගෙවන්න අවශ්‍ය කරන හැකිය රස්සා කරගන්න එකක් තියෙනවා. ඒ වගේම නාන්න ඕනේ, කන්න බොන්න ඕනේ, අතපය සෝදා ගන්න ඕනේ, මල මුත්‍රා පහ කරන්න ඕනේ. ඒවා ඒ ක්‍රියාකාරීත්වයන් ඊට සුසු විදිහට කරගන්න ඕනේ. ඒවට ඉතින් නිවන් දකින්න වැඩේ කරගත්තට ඒව කෙරෙන්නේ නැහැ. නිවන් දකින්න එක කරගන්නත් බාධා වෙන්න පුළුවන් සමහර වෙලාවට තිබිච්ච අසනීප ලෙඩ රෝග. නිසා ඒ විලාදී ලෙඩ රෝග කරගන්න වෛද්‍යවරයෙක් හම්බෙන්නේ නැණේ කපි විසින් කරගන්න ඕන දෙයක්. ඒ වගේ යම් කිසි විදිහක දේවතා රක්කහන්ති කියලා වචනය බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දෙවියෝ රකින්නෝ. ඒ දේවතා රක්කහන්ති කියන වචනේ විවිධ ක්‍රමවලින් පෙන්නනවා. යහපත් හේ කටයුතු කරන පුද්ගලයා දෙවියන්ගේ රැකවරණ ලබනවා. ඔහුට අභිවෘද්ධිය මිස පිරිහීමක් නෑ. ඒ කියන්නේ දෙවියෝ නිවන් දක්වනවා කියන එක එහෙම නෙමෙයි. මෙලෝදී ඔහුට යම්කිසි ආයුෂයක්, වර්ණයක්, සැපයක්, බලයක් ලැබීමට ඒ ඒ පුණ්‍යයේදී ඇත්තා වූ දේවතාවන්ට යම්කිසි ආශිර්වාදයක් කරන්න පුළුවන්. ඒ දේවතාවෝ ඒ ආශිර්වාදය කරනවා දෙවියන් පැහැදුනහම. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවන්හිදී යම්කිසි බුද්ධලයකට ඒ අවස්ථාවයක් වෙන්න පුළුවන්. විවිධ ක්‍රමවේද. දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකපාලක දේවතාවෝ දරුණු සැඩ යකුන් මිනිසුන්ට කරදර කරන්න දෙන්නේ නැතුව අල්ලලා මෙල්ල කරගෙන ඉන්නවා කිය. මිනිසු අයිතියක් අසාධාරණයක් කරමින් නරක වැඩ කරන්න පටන් ගත්තාම දේවතාවෝ ඒ රැකවරණය කරන්න තුවර යකු මුදාහැරලා නිකන් ඉන්නවා කියලා. අවස්ථාව ලැබෙච්ච නිදහස ලබාගත් යක්ෂය වෙදilla මිනිසුන්ට විවිධ විනහින් ගිහිංසා කරලා මිනිසු විනාශ කරනවා. දැන් මේ දේශනාවේ තියෙනවා අපිට නොපෙන්වට නෑ කියන්න බෑ. ඒවා බබුණන්ගේ එකතු කරපුවා කියලා කපලා දාලා හරියන්නේ නෑ. එහෙම ඒවා නෙමෙයි, ඒවා තියෙනවා අර්ථය. එහෙම ක්‍රමයක් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවන්ති ඒ දේවතාව සමහරලාටි කරන රැකවරණයක් තියෙනවනම් අපේ යුතුකමක් තියෙනවා. එවන්දු අයටත් යම් කිසි දෙයක් අපෙන් ඕනනම් ඒ දේ ඉටු කරලා දෙන්න. නිවන් දකින්න මග කියන එක අපි දකින්න එකක් විතරයි. අත්‍යවශ්‍ය උතුම් දේ බව ඇත්ත. එහෙනම් ලෝකේ ඉන්න සියල්ලෝම නිවන් දකින්නව බලාගෙන නැහැ දේවතාව උනාට. දේවතාවන්ට හැකියාවක් තියෙනවා පුණ්‍ය ඉරිදීෙන් ලැබිච්ච මිනිසුන් රැකවරණ සලස්සන්න. හැබැයි සියලු දෙවියන්ගෙන් ඇහුවත් එහෙම දන්න පුළුවන් කෙනෙක්, අහන්න පුළුවන් කෙනෙක් ඇහුවත් ඔබ නිවන් දකින්න කැමතිද? ඔබ නිවන් දකින්න කැමතිද? සමහරලාට ඒගොල්ලෝ උත්තර දෙයි අනි දැම්ම නම් බෑ. ඒගොල්ලන්ගේ දෘෂ්ටිය අනුව. එහෙනම් මොකද බලාපොරොත්තු? යම් විදිහ බුද්ධ ශ්‍රාවක බලාපොරොත්තුවක් තියෙනවා නම් මගේ මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා. එයා එහෙම කියන්නත් පුළුවන්. අනාගතයේදී බුදු වෙන බුදුරයන්ගේ ශාසනයක් ගැන බලාපොරොත්තුෙන් ඉන්නේ මම. එහෙම කියන්නත් පුළුවන්. එක එක දේවතාවෝ ඉන්නවා එක එක විදිහට. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවක් නැහැ කියන්න බෑ. ධර්මයේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ වගේ දෙවියන්ගේ රැකවරණ තියෙන බවත් පැහැදිලිව විග්‍රහ කරනවා. එනි ඒ වගේ දේශනාවන් පැහැදිලිව තියෙන නිසා ඒ රැකවරණ ලබා ගත්ත ඇයට යහපතක් වෙනවා මිස පිරිහීමක් නැහැ කියලා බුද්ධ දේශනාව පැහැදිලිව තියෙනවා විග්‍රහ කරලා. එනිසා ඒ වගේ දේවල් වලින් අපි අය අපිට අවශ්‍යකමක් තියෙනවා ලෙඩට බේතක් ගන්න වෛද්‍යවරයා හම්බෙන්න යනවා වගේ. හැබැයි ලෙඩේ අරගත්තට පස්සේ වෛද්‍යවරයා හම්බෙන්න යන සිරිතක් නැහැ. හැබැයි අත් ණය වෙලා ඉන්නෙත් නැහැ. අන්න ඒ වගේ අපිත් යම් යම් ආකාරයකින් අපේ කටයුතු කරගන්න තියෙනවා නම් ඉදින්දා මේ ජීවිතයේ යම් කිසි අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය දැනගෙන ඒ මට්ටමට ඇසුරු කරලා එඩිය කරගන්න. හැබැයි අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සිහිනුවණින් තෝරා ගන්න ඕනේ. මොකද හේතුව මිනිසු දේවතාව කිව්ව පළියට ඇත්ත වශයෙන් ඒ අය අදහන්නේ හෝ ඒ දැඟුල බැල්ම දාගෙන ඉන්නේ දේවතාවෝමද කියන එක ප්‍රශ්නයක්. ඒක විග්‍රහ කළා තේරුම් ගන්න ඕනේ. දේවතාවන්ගේ ස්වභාවයක් තියෙනවා. අපි කතාවක් තියෙන සම්මාදෘෂ්ටික දේවතාවන් කිය. දෙවියෝ කොහොමද සම්මාදෘෂ්ටික වන්නා වූ යම් කිසි සුචරිතයකින් තමයි දේවත්වයට ඉස්සෙල්ලා පත් වෙන්නේ. මිනිසුත් උපදින්නේ එහෙම තමයි ඉස්සෙල්ලා. හැබැයි උපන්නට පස්සේ මිනිසුත් මිත්‍යා දෘෂ්ටික වෙනවා වගේ. ඒ උපන්නට පස්සේ දෙවිවරුත් එක එක අදහස් ගන්නවා. ලැබුණු සම්පත්තියේ කෑදර වෙලා නැත්නම් ලැබුණු සම්පත්තියේ මත් වෙලා සම්පත්තියේ වටිනා කරන වර්ණනා කරන එහෙම දේවතාවෝ ඕන තරම් ඉන්නවා. ඒගොල්ලොත් බලාපොරොත්තු වෙනවා හොඳට පින්දහම් කියන්නේ තව තවත් පෝෂණය වෙන්න. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. එහෙම කරන අයට උදව්පකාර කරන්නලා ලැහැත්තිලා ඉන්නවා. හැබැයි නිවන් දකින්න නෙමෙයි කායික රෝගයක් හැදෙන භූතයෙක් එහෙම යගේ හිටියොත් භූත සම්බන්ධකින් කරදරයක් කරලා හිටියොත් සමහරවල් දේවතාවගේ පුණ්‍ය විදි බලය බලවත් නම් අර භූතයා එතනින් විසි කරලා පණලා දාන්නත් පුළුවන් කිව්වට යන්නේ නැති එකෙක් නම්. ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් අපිට ඒක කරගන්නත් පුළුවන්. මොකද සමහරවල් ඥාති ප්‍රේතයෝ ඥාති භූතයෝ කියන කට්ටිය විවිධ හේතු නිසා ඉපදිලා ඉන්නවා. පිනක් දහම කරගත් ඇති අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. පින් දහම් කරගත්ත පරියටත් තමගේ පෞලිය අය දාලා යන්න බෑ ඥාතීන්ට. ආච්චි රාතල යන්න බෑ අම්මර සාතල යන්න බෑ මලත්. මොකක් නිසාද? මම කොහොමද නැත්නම් අනිකෙවුන්ට? මම නැතිවුණොත් එහෙම දරුවාට කොහොමද? අනේ මන්නම් දැම්ම නැතිලා බෑ. ඔය අදහසේ කොච්චර ඉන්නවද? ඉතින් අපි එහෙම කිය කී හිටියට මරණය කොයි මොහොතේ අපිට නවත් දන්නේ නැහැ. ඉතින් ඔන්නම මොහොතක් ආවොත් එහෙම මැරිලා ඉවරලා හිටන් අර ගන්ධබ්බියා වෙලා ඉන්න පුළුවන් ඔතන දරුවා රකින්න. නමුත් එයාට දකින්නේ නැහැ. එයා හිතේ තමන් රකින්න ඉන්නවා කියලා. නමුත් ඒ ලෝකේ ක්‍රමයක් එනවා. කොහෙද ඉන්නේ බලගුහම එක ඇඟේ කොහට හරි වෙලා. ඉතින් මෙහෙම විවිධාකාර අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේම නීජ ගති ඇති අමනුෂ්‍යය මලාට පස්සේ මිනිස්සු අතරේම රිංගාගෙන විවිධ ආකාර වන්නා වූ ක්‍රමවලින් උන් ජීවත් වෙනවා. අපිට නොපෙන්න පැත්තක්. සමහරවිට පින් දහම් උන් ගන්න කැමති නෑ. පින් අරගෙන යනවා කියලට එහෙම જાතිය උන් නෙමෙයි. උන්ට ඕනේ පින් නෙමෙයි කෙලෙස්. කෙලෙස් අරගෙන ඉන්නවා මිසක් පින් අරගෙන යනවා කියන එක උන් නෑ. එනි කොලෙහි කෙලෙස් තියෙන්නේ. කෙලෙස් ඇවිසෙන දඟල උන් ඉන්නවා රිංගාගෙන. අපිට නොපෙන්න පැති ඔහොමවා තියෙනවා නොපෙන්නවට. බලපුහම පිළිකා හැම කියන්නේ එන්නේ ගෙඩි හැදෙන දැන් කොහෙද කියලා බලපුහම අන්නේ ස්ථාන වල තමයි උන් වැඩි හරියක් ඇවිදින් ඉන්නේ. උන්ගෙත් ආහාරයක් එතන තියෙනවා. උන් ආස්වාදයකුත් විඳිනවා. අන්න එහෙම ඇසුරේ ඉන්න එක. නමුත් ඉන්නේ අසාධාරණයක් කරන්නේ ඌ එක ඌගේ වාසියට ඌ එක දන්නේ නැහැ. අසාධාරණයක් බව. ඉතින් අන්න ඒ වගේ පිරිස් ඉන්නවා මේ පවුල් වල එකතු වෙලා ඉන්න පිරිස් අතරින් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ඔහොම එකතු වෙලා. ඒ වගේ අයගේ මෙහෙම කරදර ඇති වෙනවා. ඉතින් ওই කරදර ඇති කරන කටියෙන් දානියක් දීලා පිනක් දීලා ඵලයක් ලැබුවට එහෙම යන්න ලැහැති වෙලා නැහැ. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු පිනක් කරා යන්න නෙමෙයි ආස්වාදයෙන් ඉඳගෙන ඉන්න. හැබැයි මේක අසාධාරණයි අපිට කරදරය. අපිට කොච්චර කරදර වුණත් උන්ගේ තෘෂ්ණිය තියෙන්නේ මොකද්ද? ඔක කුණු වෙලා මැරිලා ගියක් කමක් නැහැ අපි වැඩේ කරගන්න ඕනේ. අන්න එහෙම කොටසක් ඉන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවල ඉන්න නිසාම තමයි බුදුරජාණන් වහන්සේගෙන් සතරලන් දෙවියන් ඇවිදලා ඉල්ලීමක් කළේ. ස්වාමීනි මෙහෙම මේ රෞද්‍ර අමනුෂ්‍යයෝ තියෙනවා. ඔබ වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න, අදත්තාදානයෙන් වෙන් වෙන්න, කාමමිත්‍යාචාරයෙන් වෙන් වෙන්න මෙහෙම ධර්ම දේශනා කරනවා. මුසාවාදයෙන් සුරාවෙන් වෙන් වෙන්න. මේ වගේ ධර්ම දේශනාවට උන් කැමති නැහැ. උන් ඒවා කලණ්ඩායි කැමති. එහෙම මේ ඔබ වහන්සේගේ සිව්පිරිසටම එකතු වෙලා විවිධාකාර හිඟි හිංසා කරනවා. යනකොට පස්සේ යනවා. ඉන්නකොට එතන ඉන්නවා. නිදා ගන්නකොට ගිහින් ළඟින් නිදා ගන්නවා. ඉතින් කන බොන දේවල් ඒවා කනවා බොනවා. ඉතින් ඔය වගේ ප්‍රයෝජන රැගෙන ඉන්න කොටසක් ඉන්නවා. ඔබ වහන්සේ මේ පෙන්වන ධර්මයේ ආරස්සා කරගන්න, නිදහස්ව ඒ ටික පිළිපැද ගන්න, ඒකට ලොකු බාධකයක් වෙනවා. මෙන්න මේ නිසා අපිට අවසරයක් දෙන්න. එහෙම කරදරයක් තියෙනකොට මෙන්න මේ පිළිතේ මෙන්න මේ විස්තරේ කියන්න කියන්න. ඔබ වහන්සේ මේ කනුදැන බදාරන්න ඔබගේ ශ්‍රාවකයන් වහන්සේලාට, ශ්‍රාවක ශ්‍රාවිකාවන්. අපි යක්ෂ සේනාධිපති 18 දෙනෙක් මේ සඳහා පත් කරලා ඉන්නවා. එහෙම අවස්ථාවක් වුණොත් උන් අරයි යන්න. ගෙනිලා ආරස්සාව සලසලා දෙන්න. ඉතින් මේක තමයි ආටානාටිය සූත්‍රයේ කියන කෙටි අදහසක් ඔය කිව්වේ. මෙන්න මෙහෙම ගියා බුදුරන් වහන්සේක අනුමත කළා. අනුමත කරලා ඉවරයි හිටන් ඊළඟ දවසේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා, මහන්නි මේ ආටානාටිය ආරස්සාව ඉගෙන ගන්න, ආරස්සා කරන්න කියලා. දැන් මේ වගේ දේවල් වලට සමහර දෙනා මොකද කරන්නේ? බුදුදහමින් ආටානාටිය කපා හරින්න හදනවා. දැන් මේ ඉන්න කාලයයි. ඉතින් අන්නේව තමයි එක එක කෙනාගේ මත කියන්නේ. මත වලට පුති පිටකේ කවන්න බෑ. ඒ මුලේ ඉඳන් ගෙනාව ක්‍රමවේදයක් තියෙනවා. ධම්ම අවබෝධය තිවිච්ච උත්තමයෙන්. ඒ ප්‍රතිපලයේ හරවත්වව තියෙන නිසා, හේතු දන්න නිසා තමයි උන්වහන්සේලා ඒවා වෙනස් කරන්න නැතුව ඒ ආකාරයෙන්ම පොත්වල සූත්‍ර පිටකේ සටහන් කරලා තියෙන්නේ. ගෙනත් තියෙන්නේ ඒකයි. ඉතින් අන්නේ වගේම පේනවා විවිධ ක්‍රම. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් එවන් දේවතාවයෙකුට යම් පූජා උපහාරයක් කරනවා නම්, එයින් සතුටු වෙන දේවතාවා අතදරුවේ රකින්නවා වගේ උන් ආරක්ෂා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නා වූ ඔහුට අභිවෘද්ධියක් මිස පිරිහීමක් නැහැ කියලා දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා ඇදී අපිට ඕන ඒවා කරනවා නෙමෙයි, හිතුවක්කාරකමුත් නෙමෙයි. ත්‍රිපිටක ධර්මයේ තියෙන ඒවා අපිට ඕන ඕන හැටියට වෙනස් කරන්න යන්නේ නැතුව ඒවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි යෝගෙදී තේරුම් ගන්න ඕනේ, ඔය අවස්ථාවන් ප්‍රයෝජනෙට ගන්න එක්තරා කපටි පුද්ගලයෝ. තමන් ලාභ කීති ප්‍රහංසා ලබා ගන්න හැකිය ආරක්ෂා වශයෙන් විවිධ ක්‍රමවේදයන්ගෙන් ওই දේවාල හදාගෙන හොර ලැහැත් වෙච්ච අය ඉන්නවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ දේවතාවෝ කෙබඳු අයද? දේවතාවන්ගේ ස්ථාන දේවාල කියන්නේ මොනවද? යක්ෂාල මොනවද? දේවාලයේ දේවාලයේ දෙවියෝ ආලය කරන තැන. ඉතින් යක්ෂයෝ ආලය කරන තැන හිටියොත් යක්ෂාලයේ කොහොමද හොයාගන්නේ? දෙවියෝ නම් අනිත් හිංගිය කරන්න, හිංසා කරන්න, හෙට ගහිලා පළයන් කැත්තර ඇඳි ගෑවිලා ගිය පළයන් කියලා පලි ගහන්න පොල් ගහන්න යන්නේ නැහැ. කොතර හරි දේවාලයක ওই જાතියව කරලා අනිකා හැඳි ගාවෙන්න කියන පලි ගහනවා නම් ඒ ස්ථාන යක්ෂාල නිසා දේවාල නෙමෙයි කොච්චර කිව්වත්. හැබැයි කියන්නේ කතරගම දෙවියෝ, විසුන් දෙවියෝ ආවා, සමන් දෙවියෝ ආවා, අපිට ඉන්නේ මහා බ්‍රහ්මයා ආවා, මල් ළඟ ඉන්නේ එහෙමයි මට වැඩ කරන්නේ. ඔහොම විවිධ කතා කියයි. මොනවා කිව්වා කරන වැඩෙන් ඒක දකින්න ඕනේ. ඒ වැඩෙන් දකින්නවා නම් කාට හරි පලි ගහන්න කීයක් හරි දුන්නාම, බිල්ලකට කුකුලිය ගෙනත් දුන්නාම, එළුවේ දෙන්න පොරොන්දුනාම, පූජා වටේ රුපියල් 1000ක් දීලා දීලා හිටන් පොල් ගෙඩියකුත් එකලා ගහලා හදලා දුන්නාට පස්සේ මතුරුලා දෙනවා නම් හදලා දෙනවා නම් හැන්දර හැදි ගෑවිලා පලයන් මූඩ කරදර කරපේ කාට දෙයියනේ දෙයි හාමුදුරනේ බලාගනි කියලා හදලා දෙන ඒවා තියෙනවා. ඇත්ත වශයෙන් එතන දෙයියේ දෙයි හාමුදුරුවෙක් නැහැ, එතන ඉන්නේ යකු. නමුත් බෝඩ් එක ගහලා තියෙන පුළුවන් කතරගම කඳ සිරිඳුන්ගේ ආශිර්වාදයෙන් ගොරන්නේ විෂ්ණු දෙයියන්ගේ දේවාලි. ඉතින් ඔහොම ඒවා ගහලා තියෙන පුළුවන්. ඉතින් හොඳින් පරිස්සම් වෙන්න ඕනේ. අපි කියන්නේ ඔහි જાතිය ඒවා හැම නෙමෙයි. ඔන්නම් ওই දේවතාවයට පූජාවක් කරන්න ඕන නැත්නම් ඊට ගැලපෙන පැත්තක එහෙම දෙන්න කරාස් කමක් නැහැ. ඒකෝ ඒ අයට කියන හරි කමක් නැහැ. අර කිනි જાතිය ඒවා කරවන්නේ නැතුව. ඒ හා සම්බන්ධ වෙලා කරන්න කියලා මම නම් ඉතින් අනුමත කරන්නේ නැහැ. ඉතින් ඕවා නමුත් අපුන්ට පුළුවන්කමක් තියෙනවා නම් යම් කිසි දෙනක ඒවන් නොකරන යහපත් දේ කරන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අන්තයෙන් උනා කරන කටයුතු කෙනෙකුට හිංගි හිංසා කරන්න නැති, පලි ගහන්න නැති, යහපතක් විතරක් කරලා දෙන එහෙම දෙයක් කරන කෙනෙක් ඉන්නවා නම්, පව් කරන්නේ නැති, එහෙම ගුණධර්ම ඇති කෙනෙක්, අන්න එහෙම කෙනෙක්ගෙන් ඇසුරක ඉන්නවා නම් ඉතින් ගිහින් ඊට ওই පූජාවක් තියලා ඉතින් අර නරපණුවට සමා වෙන්න කියන ඒවා ගන්නේ නැතුව ඉතින් මේ පූජාවක් දිහට යම් කිසි ආශිර්වාදයක් ගතතර කමක් නැහැ. එහෙම නැත්නම් දෙවියන්ට පුණ්‍ය අනුමෝදනාවක් කරනවා, දානයක් දීලා ඒක කමක් නැහැ. ඒවා විශේෂයෙන් හොඳයි. ඉතින් අනේ මේ පස්වන් 14 බුදුන දෙයනේ දෙයි හැමදෙන්නේ මේ ළඟ ඉන්න වැඳගින නර ගැත්තට නර පළුවට සමා වෙලා දහසක් කෝටි උන්වැරි සමා වෙලා කියලා ඔය જાතියකින් නර පණුවෙක් වෙන්න යන්න එපා. බෞද්ධයෝ එහෙම කිව්වොත් එහෙම බෞද්ධයෙක් එහෙම කෙනෙකුට
බෞද්ධකම දන්නේ නැතුව වෙන්නේ කපුවෙක් එහෙම කියන්න ගියොත් අර දෙයිය වේගුලන්න පටන් ගන්නවා බෞද්ධයෙක් එහෙම ළඟ එහෙම ඉදියොත් අනේ මේ බෞද්ධයර මොනවද මේ කියන්නේ කියලා ඉතින් ඒ જાතිය පණුව වෙන්න එපා ඔන්නම් ඒ දෙවියන්ට පූජාවන් තියන්න ඕන නම් ඒ පූජාවත් තියලා දෙවියන්ටත් යහපතක් කරගන්න මම මෙතෙක් කර මේ උතුම් පුණ්‍ය කර්මයන් අනුමෝදන් වෙලා සුගතිය අභිවෘද්ධිය ලබාලා කවදාහරි නිවන් මාර්ගයට පාදා ගන්න මේ දෙවියන්ටත් හේතු වාසනා වේලා යහපතක් වේවා මටත් මේ බඳු කරදරයක් තියෙනවා පුළුවන්කමක් තියෙනවා නම් ඒක අහකරන්න ඒ ආශිර්වාදයක් කරලා ඒ ටික කරලා දේවා කියලා හිටන් කියලා හිටන් එහෙම කරලා යනවා මිස වැඳුම් පුදුම් කරින් දොහොත් මුදුන් දීගෙන යන්න එපා මොකද බෞද්ධ ගුණ තියෙන හැටි දෙයියෝයි වඳින්නේ ඉතින් ඔබ කණපිට ගහගෙන තියෙන නිසා කියන්න විදිහක් නැහැ පූජා වට්ටිය තියපලා වැරදි නෑ කියන්න විදිහක් නැහැ ඉතින් විග්‍රහ කරගෙන තමයි හැම වෙලේම වෙන්නේ මේවා කරන්න හැටි තේරෙන්නේ නැහැ විදිහක් නැහැ හැම ක්‍රමයක් නැහැ ඔක්කොම යටපත් වෙලා ක්‍රම ඒකයි මේවා කියන්නේ ඉතින් මට කියන්න විදිහක් නැහැ පූජාවත් කියන්නේ කිව්වොත් එකපාර මා කෙරෙහි විශ්වාසය තියලා ඔක්කොම එකලා ඊළඟ දවසේ කතරගම බලපුවාම පූජා වටේ පොලිමේ ඉන්නවා මේ මේ අර ගෝහර කියන එක නෙන්නේ කොයින්ද අපිට හාමුදුරුවෝ කිව්වනේ ඔහොම යන්න පුළුවන් ඉතින් ගියාට පස්සේ මොකද කරන්නේ අර කප් මහත්තයා හැන්දර හැඳි ගෑන අලකොල මීන කරලා පෙති ගහයි හැන්ද කියන එක කෙනෙකුට පූජා වටියක කොලේ වතුරලා දෙනවා කියලා ඒකත් කිව්ව ඔළුව වටේ කරවල ගහපන් ඔක පළු පැයිල යන්න කියලා ගහපුවාම ගලේ ගහන දත් මිටි කාගෙන ඉතින් යකු ඒ දැඟලු ඉන්න පුළුවන් දෙයියෝ නම් ඒවා කරන්නේ නැහැ කරන දෙන අනුමල දෙන්නේ නැහැ ඉතින් මම කියන්නේ මොන මහා දේවාලේ ගියා වුණා කවන්නේ ඒවා නම් කරන්නේ ඔය පැත්ත බලාතර යන්න එපා ඔය පූජා තියන්න ඒවට නම් වැඩක් නැහැ දැහැමින් සාමී යම් කිසි පුද්ගලී ලෝකානුකම්පාවෙන් සත්වානුකම්පාවෙන් කටයුතු කරමින් ප්‍රාණඝාත නොකරන සත්ව හිංසා නොකරන හොරබර වංචා නොකරන කාම මිත්‍යාචාරාදී දුසිත නොකරන දැහැමින් සාමීන් ජීවත් වෙලා කරුණා වෛද්‍යයෙන් ලෝකයට සිතක් යහපතක් කරන ජාතියේ කරුණා යහපත අය ඉන්නවනම් එහෙම උතුමන් දෙවියන්ගේ ඇසුරේ ඉන්නවා ඉතින් පුළුවන්කමක් තියෙනවා හොයාගෙන මන් දන්නේ කොහේ ඉන්නවද කියලා ඉන්නවනම් හොයාගෙන ඕනනම් එහෙම එකක් කරගන්න ඕවල ඉතර දඟලන්න දෙයක් නැහැ මොකද ගෙදර හෝ කොහේ හෝ කමක් නැහැ තමන් විසින් දානයක් දීලා ඒ තමන්ටත් යහපතක් කර දෙන්නා වූ යම් ඉෂ්ට දේවතාදී කොට්ටාස ඇද්ද එයාදී සියලු අය මේ පින් ලබා සුඛිත වූිත වෙන්න කියලා කිව්වහම හොඳටම ඇති ඒ අය ටික කරගන්න තමන්ටත් ආශිර්වාද කරනවා අවුතුවේ ඉල්ලන දෙයක් නැහැ ඉතින් ඒ නිසා ඒවට ඇත්තට මහන්සි වෙන්න යන්න එපා ওই විදිහට කටයුතු කරගන්න